ප්‍රශ්නේ ප්‍රශ්නයක් තියෙනවා. පළමුව භාවනාවට පත්‍ය යුත්තේ කෙසේද? పూర్ව කෘත්‍ය මොනවාද කියන මේ ප්‍රශ්නය. මේ සේරම දැනගන්න ඉස්සෙල්ලා භාවනා කරන්න අවශ්‍ය කරන පසුතලයේ අපි ගොඩනගා ගන්න ඕනේ ප්‍රඥාවයි. මේ හරි විනය ක්‍රම දෙකක් තියෙනවා, දසනේන පහතබ්බ, භාවනාවේ පහතබ්බ කියන. දසනේන් පහ කරන දේවල් සහ භාවනාවෙන් පහ කරන දේවල්. මෙන්න මේ ක්‍රම දෙක දැනගන්න ඕනේ. සක්කාය දිට්ඨි විදිකිච්ඡා සීලබ්බත පරාමාස කියන මේ තුන භාවනාවෙන් පහ කරන්න පුළුවන් ඒවා නෙමෙයි. මේක දර්ශනයෙන් පහ කරන්න ඕනේ. දර්ශනයෙන් කියන්නේ හොඳට බණ අහලා විමර්ශනය කරලා අන්‍යම කරන සීනුවණින් කටයුතු කරන ප්‍රඥාව මුල් කරගෙන සම්මා දිට්ඨියෙන් සම්මා සංකප්පයෙන් යුක්තව කල්පනා කරලා බයින තීරණයක් තියෙනවා. අන්නේ තීරණයේ උඩ ලැබෙන දෙයක් තමයි ආත්ම දෘෂ්ටිය බිඳ යාම. ආත්මයි කියලා හරියක් නැහැනේ ලෝකේ කියලා දකින්න එක. ඒක මුල් කරගෙන දහම් කෙරෙහි සැක දුරු වෙලා යනවා. ප්‍රඥාවෙන් අවබෝධ වුණාට පස්සේ එතකොට දකින්නවා ප්‍රඥාව තුලින් යථාබෝධිය ලැබෙනවා මිසක් වෘතරයක් අට ඒක හරියන්නේ නැහැ කියලා. ඒක වෘතෝලින් කරන වැඩක් නෙමෙයි, ප්‍රඥාවෙන් කරන වැඩ කියලා දකින්නවා. මෙන්න මේ කියන කාරණා තුනට කියනවා සක්කාය දිට්ඨි විතිකිච්ඡා සීලබ්බත පරාමාස දුරු වෙනවා කියලා. ඔය ටික වෙනකොට මෙන්න මේකට කියනවා දර්ශනේන පහතබ්බ, ඒවා දර්ශනේ පහ කළ යුතුයි. ඕක භාවනා කරුවට එම හම්බ වෙන්නේ නැහැ. භාවනාවෙන් මොකද කරන්න තියෙන්නේ? තමන් ලබාගත ප්‍රඥාව ප්‍රබෝධවත් කරන එක, උපනං වල එක. ඒකයි තනියෙන් කරන්නේ. භාවනා කරන්නේ තනියෙන්. දර්ශනේ ලබා ගන්න බෑ තනියෙන්. ඒකට කල්යාණ මිත්‍ර සම්පත්තිය අවශ්‍යයි. සත්පුරුෂ සංසේවනේ, සද්ධර්ම ශ්‍රවණේ, යෝනිසෝ මනසිකාරයේ, ධම්මා ධර්ම ප්‍රතිපත්තිය කියන මේ සෝතාපට්ටි අංග හතර තියෙන්න ඕනේ. ඒක තමයි මේ මොහොතේත් මේ පිළිස කරගන්න. මෙන්න මෙතනින් ඇවිදලා ඔය කියන යථාබෝධය ලැබුණාට පස්සේ තමන්ට තනියෙන් කරගන්න එක හම්බෙලා ඉවරයි. ඊට පස්සේ තමන්ටම ප්‍රශ්නයක් එනවා. මේ ලෝකේ ස්වභාවය අසාරයි කියලා වැටහිලා ඉතින් තියෙන ප්‍රශ්නේ මොකද්ද? මං හිතන කියන කරණේවා මේ වැටහුණු දහමට එකඟද නැද්ද? ඒ ප්‍රඥාවට අනුකූල වෙලාද නැද්ද මගේ චරිතේ? තමන්ටම පේන්න පටන් ගන්නවා. දැන් කවුරුවා කියා දෙන්න දෙයක් නැහැ, ඒකයි කිව්ව පරප්‍රත්‍ය රහිතයි කියලා. අනුන්ගේ ආධාරයක් දැන් අවශ්‍ය නැහැ. ආධාරය අවශ්‍ය නැන්නේ ඔන්නෝටිය කරගන්න. ඔන්නෝටිය කරගත්තාම බුදුරජාණන් වහන්සේ කල්යාණ මිත්‍ර සම්පත්තියෙන් දෙන්න දෙයක් පෙන්නුවා. තමන්ට මාර්ගය හොයාගන්න. යාට කියා දෙන්න මේ වටහාගත් ධර්මයේ තුලින් ඒ දහම් තෝරා ගන්න ක්‍රමේ. ලෝකයේ අයිති යම් රාග ද්වේෂය සහගත යමක් ජනිත වෙනවා නම් ඒක ජනිත වෙන ක්‍රමවේදය කියා දෙන්න. ඒක තමයි පටිච්චසමුප්පාදයෙන් කියා දෙන්නේ. ඒ වගේ මේක නිරෝධ කරන ක්‍රමවේදය කියා දෙන්න. ඒක තමයි පටිච්චසමුප්පාද නිරෝධයෙන් කියා දෙන්නේ. දැන් ඔහු දැනුවත් වුණා. ඌට දැන් අවශ්‍ය නැහැ ගුරුවරේ. ඔය ටික දැනගන්නකම් තමයි ගුරුවරේක අවශ්‍ය වුණේ. දැන් ඔහු මොකද කරන්නේ? ඌට නිරන්තරයෙන් එක්තරා ඥානයක් එක්කලා වටිනා අවබෝධයක් එනවා. ඒ අවබෝධයට කඩන්න බැරි, බිඳින්න බැරි විදිහට ඒ ධර්මයේ වටිනාකම ඔහු දකිනවා. එබඳු වටිනා දහමක් මට කොයින්ද ලැබුණේ? ඔහුට සිහි වෙනවා යම් උත්තමයන් වහන්සේ නමක් ලෝකේ ඉඳලා තියෙනවා. අන්න එහෙම කෙනෙක්ගෙන් අරගෙන තමයි මට මේ දුන්නා කියලා කියන්නේ. ඒ ශ්‍රාවකයන් වහන්සේලා කවදාවත් කියන්නේ නැහැ මේක මගේ වණක් කියලා. ඒක බුදු වණ කියලා කියනවා. අපිත් ඒ බුදු වණ තමයි මේ කියන්නේ කියනවා. ඒ ශ්‍රාවකය කවදාවත් කියන්නේ නැහැ මමයි ඒ ලෝතුරා බුදුන් කියලා. අපි උන්වහන්සේගේ ශ්‍රාවකයෝ කියලා කියනවා. මෙන්න මේ තමන්ගේ ඥානයට ගෝචර කරගන්න තියෙන මෙන්න මේ දහම් ක්‍රමයේ තමයි මේ අපි අදහන අපේ ශාස්ත්‍රු බුදුන් වහන්සේ අපිට දුන්නේ කියලා ඔය පටිච්චසමුප්පාදේ විග්‍රහ කරලා දෙනවා. ඕක ඥානීයට ගෝචරයි. යම් කෙනෙකුට ඥානීයට ගෝචර වුණාට පස්සේ ඔහුගේ සීමාව ඉක්ම යන තරමට අසීමිත ඔහුගේ මානසිකත්වයේ චිත ප්‍රසාදයෙන් වෙලිලා යනවා. මොකක් නිසාද? වැහිලා තිබිච්ච පුදුම අනාථ ලෝකකින් ගැලවෙන්න අවශ්‍ය ක්‍රමවේදයක් නෙමේක. මේක ඇත්තනේ. මේක සැක නෑනේ. මේක ප්‍රඥා ගෝචරයිනේ. හැබැයි මේක දුන්න කිසිම ශාස්ත්‍රවරේ තවත් නෑනේ. යමෙකුට බුද්ධ කිව්වනම් සම්මා සම්බුද්ධ කිව්වනම් මේ උත්තමයන් වහන්සේලා මේ දේශනා කරන උත්තමයන් වහන්සේලා ඒ ඇරෙන්න තව කෙනෙක් මේක ලෝකෙට කියලා නෑනේ. ඔන්නේ පළවෙනි අවිශ්වාස සාගත ප්‍රසාදේ පහළ වෙනවා. උන්වහන්සේ ලෝකෙ අල්ලන පැත්ත නෙමෙයි මේ කියන්නේ. ලෝකෙ මිදිල යන පැත්තනේ. බුද්ධේ අවිච්ඡා ප්‍රසාදයේ කියන ධර්මයේ පහළ වෙනවා. නොකැඩෙන ප්‍රසාදය. බුදුන් කෙරෙහි අවිච්ඡා ප්‍රසාදේ. කවුරුවත් දෙන දෙයක් නෙමෙයි ධර්මයේ ආවෝදියත් එක ලැබෙන දෙයක් ඒ ශ්‍රාවකයන් වහන්සේට. ඒ බුදු පියාණන් වහන්සේ දුන්න මේ ධර්මයේ කොච්චර ශ්‍රේෂ්ඨද? කොච්චර න්‍යායානුකූලද? මෙන්න මේ වැටහිම ඉඳ පටන් ගන්නවා. ඒ ධර්මයේ තුලින් අත්තරින් වැලී මිදීමේ සාන්තිය කරා ගෙනියනවනේ. තමන්ට වැටහෙන්න පටන් ගන්නවා. දකින දකින මොහතක් පාසා නිවෙන හැටි සැනසෙන හැටි වැටහෙන්න පටන් ගන්නවා. ධම්මේ අවිච්ඡා ප්‍රසාදී කියන මේ විශේෂ ගුණය පහළ වෙනවා. ඇත්ත වශයෙන් මෙබඳු උතුම් බුදු පියාණන් වහන්සේ නමක් දේශනා කළ මේ ධර්මයේ මට මෙහෙම අහන්න හම්බුනේ ඒ පළපුරෙන් ගෙන ආපු සංඝරත්නය නිසා. ඒ සංඝයා නිසා මට කොච්චර ලාභයක්ද ලැබුණේ කියලා. සංඝයා සිහි වෙනකොට මහා සතුටක් ඇති වෙනවා. අල්ලා ගන්න ගොඩ ගහ ගන්න සතුටක් නෙමෙයි අත්තරීමේ මිදීමේ ලැබෙන සතුට නෑඹුරු වෙන්නේ නෑකම් කියන දෙයක්. ඔවරින සංගී අවිච්ඡා ප්‍රසාදී සංගයා කෙරෙහි අරගෙන අවිච්ඡ වූ ප්‍රසාදයක් පහළ වෙනවා. මේ ආර්ය ධර්මයට පහළ වුණ කෙනාට නිවන කියන්නේ මොකද්ද කියලා දැනෙන්න පටන් ගන්නවා. නිවීමේ සැනසීමේ පූර්ණත්වය එතර මිසක් වෙන කොහෙවත් නැහැ කියන එක දකින්න පටන් ගන්නවා. ආර්යයන්ගේ කාන්තිය ඇති කරන සීලය ඇති වෙනවා එතන. සාන්ති කියන්නේ නිවන. අරිය කාන්ත සීලේ ආර්යයන් දකින නිවන් සාන්තියේ සුවේ දකින කොට ඔය කාරණිය යුක්ත වෙනවා. ඔතෙන්පත් වුණ කෙනා දකිනවා අනිච්ච දුක්ඛ අනාත්ම ලෝකෙ මොනවා අල්ලගෙන භාවනා කරන්නද? මොකද්ද භාවනා කරනවා කියන්නේ? ප්‍රඥාව වර්ධනය කරන එකයි. මොකද්ද අරමුණ? නිවන හැරෙන්න වෙන එකක් නැහැ. එනනම් කාගේවත් මොනවා හන්ද? ඒ නිවන අවබෝධයට ගෝචර වුණා. එතෙන්ට පත්වන සරමට සාන්තයි ප්‍රණීතයි. එහෙනම් කාගෙන් මොනවා ගන්නද? ඔන්න ඔතන පිහිටනවා. එතන පිහිටන මනසට ආයිසරයක් කවුරුවත් අවවාද කරන දෙයක් නැහැ. අමුතු ජාතියව එනවා ලෝකෙන් ගැල කෙලවරක් නැතුව ගහගෙන වැසි වහින්නේ. භූතය පෙරේතය දෙයියෝ වෙලා එනවා හරියට දැන් උදව් දෙන්න. ඒවත් හරියට එනවා. දේවතාවුත් ඉන්නවා නම් ඇවිදලා ඒගොල්ලොත් උදව් දෙන්න එනවා. විවිධාකාර කතා කිරුවට ඔක්කොම ලෞකිකයි. ලෝකේ වගනයි කියන්නේ. ඌවා එකක්වත් වැඩක් ඇතිව නෙමෙයි. මට වැඩක් නැහැ. හරියට යථාබෝධී ලැබිලා උදෙන් ආව කෙනෙක් හිටියන ඔය කාටවත් හැවට එන්නේ නැහැ. කාගෙවත් උපදෙස් ගන්න දෙයක්වත් නැහැ ඊට පස්සේ. මොකද්ද ගන්න? එයා දකිනවා බුදු පියාණන් වහන්සේ දේශනා කළ ධර්මයේ දැකලා තියෙන නිසා ඒ තුලින් ලැබෙනා වූ සාන්ත වූ නිවීම සැනසීම දකින්න නිසා දකින්න නිසා මට හිත පිහිටවන්නේ එයින් පිටසෙනක් නැහැ. මේ ලෝකේ කවුරු වෙන්නද? මොන තත්තරාන්තරය දරන්නද? මට මේ ලෝකේ කවුරු වෙයිදින් උදව් කරන්නද? ඒ උදව් කරන්න එන්නේ තනිච්ච දුකරත ගෙහිල් වලක් නේද? මහේසාගේ ලීලාවේ මම සක්‍රදීයෝ කියලා එහෙම ආවෝ. අනිච්ච දුකරත අද්භවක් නේද ඒ එන්නේ? එයාට කියලා දෙන්නේ එහෙනම් සක්‍රේ ඉක්මන් කරලා රූපං අනිච්චං වේදන අනිච්චා කියලා වලපං. රූපෙද එහෙම ගැජුවෙන්නේ නැතුව උපදේශක් දීලා යවන්න මිසක් ඔහුගේ මොනවා ලබා ගන්නද? මෙන්න මෙහෙම දහම් දැනුමක් එක්කලා එනවා. දහම් අවබෝධය ලැබුණාට පස්සේ ඔහුට අමුතුවෙන් අවවාද දෙන්න දෙයක් නැහැ. දහම් දැනුම ලබා ගන්න ඉස්සෙල්ලා වචන වැල් එකතු කරගෙන කටපාඩම් කරන ගිය කෙනා තමන් අවබෝධයෙන් තොරව ඉඳගෙන විවිධ ආචාරවරු පස්සේ යනවා. ඒ නිසා කියනවා ශාස්ත්‍රු සේවනයේ පස්සේ දුවනවා අන්නේ ශාස්ත්‍රු වල හොයාගෙන යනවා කියලා මේ අවබෝධයෙන් ඉස්සෙල්ලා ගියොත්. එයා භාවනායේ පහතබ්බ කරන්න නම් ඉස්සෙල්ලා දර්ශනීය ලැබලා තියෙන්න ඕනේ. දර්ශන දහම් දර්ශනෙන් බනහලා තේරුම් ගත්තාම ඔහුට භාවනාව ගැන අමුතුවෙන් උපදෙස් දෙන්න දෙයක් නැහැ. ඔහු දන්නවා නිවන අරමුණු කරගෙන හිත පූර්ණ කරගන්න. ඔහු කොතනක වාර හැවටින්නේ නැහැ. දිවස්තාව දිවකන් ගේන්න පටන් ගත්තා. මනුස්සයෙ පේන්න පටන් ගත්තා. මනුස්සයෙ කතා කරනවා මට ඇහෙන්න පටන් ගත්තා. පෙර භවයේ හිටපු හැටි මට පේන්න පටන් ගත්තා. ආදි වශයෙන් කියලා ඌයන් මත් කරන්න මුලා කරන්න බෑ. එයා පේනින්න පුළුවන්. ගණන් ගන්නේ නැහැ. මොනවද ගන්න හරියක් තියෙන්නේ. අන්වේෂයා කරම් බලු බෙට්ටක් ළඟට ගියොත් මොකක් වෙයිද? අන්වේෂයෙන් බැලුවත් එහෙම ඕකේ අස්සක් නැහැ පැලිය හැකි. පුංචි පුංචි සිද්ධාාවක් මහ ලොකු ආවාටයක් වාගේ බලන්නත් පුළුවන්. අන්වේෂයෙන් බලන්න හම්බෙලා තියෙන බලු අසුරු බිඩක් නම් ඕකේ මොනවා හොයන්නද? ඌ තලගුලියක් එහෙම කාලා තිබුණා නම් එහෙම තල ඇටයක් පේන්න පුළුවන් කොස ඇටයක් විතර. අර අසුචි විදේ දින ඉතින් ඕකේ කියන්න දෙයක්ත් තියෙනවා. මට මෙහෙ මෙගුත් පේනවා කියන එකක් තියෙනවා. අන්න ඒ වගේ අසුචි විලක් වැනි ලෝකේ වරණ අන්වීක්ෂයක් හම්බුනා වගේ නුවණක් පහළ වෙන්න පුළුවන් මේ ආර්යයන්ට. ඌ ආර්ය தත්ත්වයට පත් වෙලා හිටව කෙනෙක් නා අන්වීක්ෂයෙන් බලු අසුරු විද දකින්නවා වගේ තිමිලක් ඔయిత වලා දෙයක් මේ ලෝකේ ගැන කතා කරන්න දෙයක් ඇහුත් නැහැ. හැබැයි ඕක දැක්කේ නැති අයත් නම් සක්විති රජකමට වඩා වහලලා තිනවා. මගේ මහ දිවස මං තමයි මේ ලෝකේ ඉන්න පළවෙනි දිවස්කාරය. ඔහොම උද්දාම වෙනවා මෝඩයා. මොනවා කරන්නද? ඉතින් එතෙන්ද පත් වෙන්න දඟලන්න ඕනේ නැහැ. ඉස්සෙල්ලාම දස්සනේන පහතබ්බ කියන බුදුරන් වහන්සේ දේශනා කළ මේ ලෝකේ අනිච්ච දුක්ඛනාත් වශයෙන් පෙන්නපු මේ ධර්මයේම වටහා ගන්න උත්සාහ කරන්න. ඒක වැටහුණාට පස්සේ තමන්ට තේරෙයි කරන්න ඕනේ ඉතුරු ටික. භාවනාවේ පහතබ්බ ඊට පස්සේ තේරෙයි. ඊට පස්සේ කරගෙන යන්න. කවුරුවත් කියනේ වහලා භාවනාවේ වටිනාකම් අහලා ඒ වැරදිට බහින්න යන්න එපා. වරද්ද ගන්න පුළුවන් එහෙම කරන්න ගියොත්. වෙලා තියෙන හිඳයි කියන්නේ 100කට කර්මස්ථාන විග්‍රහ කරලා දුන්නා නම් මට කියන්න විදියක් නැහැ සංවේගයක් කී දෙනාද බේරුනේ කියලා. ඉතින් ඒ නිසා ඒක විවේචනය කරන්න වටින්නේත් නැහැ. මොනවා කරන්නද? ලෝකේ හැටනේ ගියා නිකන් ඉන්නෝ. කියන්න තියෙනවා කිව්ව උපමා පරිදි යථාර්ථය තෝරා ගන්න එකයි. ඉතින් භාවනාව කරගෙන යෑමේදී යෝගියා ප්‍රථම ධානයේද පැමිණ ඇති බව ප්‍රත්‍යස වශයෙන් දැනගන්නේ කොහොමද කියලා තින් මේ විදිහට අහනවා. ඉතින් ප්‍රථම ධානයේද ගන්නකොට මොනවද පෙන්වන්නේ? සවිතක්ක සවිචාර ප්‍රීති සුඛ ඒකාග්‍රතාව කියලා ධානාංග පහක් තියෙනවා. මේකෙන් සවිතක්ක සවිචාර කිව්වේ මොකද්ද? තමන් යම්කිසි නිවනක් මුල් කරගෙන යම්කිසි වදන් වැලක්කින් සිහි කරන්න පටන් ගත්තා නම් ඒ වදන් වැල කියනකොට නිවන පිළිබඳ හැඟීමක් මතුවෙන පටන් ගත්තා නම් මෙන්න මෙතන ඒ වදන් වැලට කියනවා සවිතක්ක සවිචාර. ඒකට නගලා හිටන් හිත නගලා ඒක හසුරවන්න ඕනේ. ඒතං සන්තං ඒතං පනීතං යදිදං සබ්බ සංඛාර සමතෝ සබ්බූපදී පටි නිස්සග්ගෝ තණ්හක්ඛයෝ විරාගෝ නිරෝධෝ නිබ්බානන්ති. මෙන්න සවිතක්ක සවිචාර දෙක. කාගෙන්වත් අහගන්න කැලි ඕකේ නෑ. ඔය ටික ගත්තහම මොකද වෙන්නේ? අවිවේකී සිතවිලි දුරු වෙලා ක්‍රමක්‍රමයෙන් නිවන් ස්වභාවයේ හිත පිහිටනවා. එතන විවේකේ මුල් කරගෙන හිතේ හටගන්නවා නිරාමිෂ ප්‍රීතිය. නිදහස කොච්චර සාන්තද ප්‍රණීතද, අත්තරීම කොච්චර සාන්තද ප්‍රණීතද කියලා පේන්න පටන් ගන්නවා, වැටෙන්න පටන් ගන්නවා. හේතමයි නිවනේ හිත පිහිටීම නිසා ඇතිවෙන සාන්තව ප්‍රණීතව ස්වභාවය. මෙන්න මේ ප්‍රීතියට කියනවා ප්‍රීති නැමැති ධානාංගේ. ඒ ප්‍රීතියත් එක්කලා කය හරි විවේක සුවයටපත් වෙනවා. ලෝකේ විහිදෙන පැතිරෙන ගති නැහැ. යම් තැනක ඉඳගත්තා නම් මොනවා හොයන්න යන්නද? ඉස්සර නම් කෙලවරක් නැති ඒවා තියෙනවා. එක දෙනක ඉඳගෙන ඉන්න බෑ. මොකද ප්‍රශ්නේ? කවුරු හරි කතා කරනව ඇහෙනවා, යාළුවෝ කතා කරනව ඇහෙනවා. පොඩ්ඩක් ගිහිල්ලා එතන කයිවාලු ගහන්න ඕනේ, වීලු ගොලොප්පන් කියලා හිනහ වෙන්න ඕනේ. ඕවට තමයි හිත යන්නේ ලෝකේ තියෙන කුණු ගොඩවල්. එහෙම නැත්නම් මොන හරි හොඳ කතාවක් මේක අහගෙන හිටියොත් එහෙම අපිටත් හොඳ තව තව හොඳ හොඳ විහිළු කතා ඉගෙන ගන්න හැකි. අන්දරේ කෙනෙක් ඇවිදින්න, ඉතින් අන්දරේ කතා අහන්න යන්න හිතෙනවා. මේ සමාජයේ ඉන්න අන්දරේලා වැල්ලට අලං කතා, විහිළු කතා, කොලොප්පන් කතා කිය කිය මිනිස්සු ඉනස්සවලා දානිය. එහෙම නැත්නම් ඇසකන දිවනාසයේ ශාරීරිය ආදී ඉන්ද්‍රිය පිනවන්න හේතුකාරක වෙන අරමුණක් කොහේ හරි තියෙන බවට ලකුණක් වෙද්දා ඒ පස්සේ අහබා යන්න හිතෙනවා. දැන් ඉඳගෙන ඉන්නේ හරි අමාරුයි. වැවැ මයි යන්නේ නැහැ කියලා ඉන්නකොට අනේ මට ලස්සන රූපේ බලන්නත් නැහැ, අර මිහිරි ශබ්දේ අහන්නත් නැහැ, අර සුන්දර ලෝකේ ප්‍රලාපේ මට බල බල ප්‍රලාප කියන්නේ මේ හිතන්නේ හරි වැදගත් දෙයක් කතාවක් කිය. ඒ වහලා සතුටු වෙන්නත් නැහැ. ඔන්න දැන් හොඳ ටීවී එකේ හොඳ නාට්‍යයක් යන වෙලාව. දැන් ඉතින් ඒක බලන්නත් නැහැ මට. වෙනද නම් මං ගිහිල්ලා ඉතින් හොඳ ඉඳගෙන මේක බලනවානි කොච්චර ආස්වාද විඳිනවද. දැන් ඒකත් නැහැ. ඔන්න අහවලේ උන් හදන අපිනා දොලන් සුවඳක් එනවා. උන් ඒව හදාගෙන බොනවා. දැන් මට ගෙනත් දුන්න පොඩ්ඩ විතරයි. වෙනදට නම් මං දෙකක් තුනක් වීදුරු වීලා එන්නේ තැන ගිහිල්ලා. අද ඒකත් නැහැ. ප්‍රශ්න ගොඩාක් එනවා. අනිත්‍ය දුක අනාත්ම ලෝකේ මොනවා හොයන්නද කියලා යථාබෝධය වැටහුණ දාට. හොවා එකක්වත් වැඩක් ඇතිව නෙමෙයි හිස් දේවල්. ඔන්නේ අදහස එනකොට විශාල විවේකයක් එනවා. විවේකී නිසා ඔහුට ඇතිවෙනවා ඉස්තර වාගේ මේ කය විහෙසවල එහාට යන්න මෙහාට යන්න ඕනකමක් නෑ මට. මොනවා කරන්න යන්නද? යහපත් වන්නා වූ බොහෝම නිදහස වෙච්ච හිතක තියෙන මහා නිශ්චලත්වයට සමාවිච්ච කයක් හැදෙනවා. විවේකයෙන් හටගත්ත ප්‍රීතියයි සුඛයයි එතන පේන්න බදින්න පටන් ගන්නවා. අති නිශ්චල වූ ඒකාග්‍රතාවයේ වෙනම වැටෙහෙන්න පටන් ගන්නවා. මෙන්න මේ වැටෙහෙන්න පටන් ගත්තාම තමන්ගේ ගතයි හිතයි කොච්චර සාන්ත වූ නිවී සැනසී ගිය තත්ත්වෙටපත් වුණාද? එහෙනම් ඒක නැතුව හිටියේ මෙච්චර කාල මොකක් නිසාද? මේ ලෝකේ පංචකාම අරමුණු පස්සේ හබා ගිය නිසාද? ඊ යනතා කාල මේ සුවේ මට ලබන්න බැරි වුණා. කාමයන්ගෙන් වෙන්න, අකුසල ධර්මයන්ගෙන් වෙන්නයි මේ ලැබෙන්නේ. තමන් අත්දකින්නවා. බුදු පියාණන් වහන්සේ අපිට බෙන්නලා තියෙනවා ඒ දහන දැනගන්න ක්‍රමය. මොකක්ද ඒ ක්‍රමේ? ඒ කාලේ නාන්න යනකොට අද වාගේ සබන් තිබිලා නැහැ. ඒ කාලේ මොකද කරන්නේ? ඇඟේ කුණු වතුල්ලා ගන්න අවශ්‍ය කරන කොකුම් පොතු, හඳුම් පොතු, සුවඳ දේවල්, ඒ වාගේම මැටි වර්ග, ගොම, වියලි ගොම, ඔය වගේ දේවල් අරගෙන මේවා එකට අඹරනවා. අඹරලා අඹරලා ඉතින් වතුර දාලා අඹරලා එක්තරා ගුලියක් හදා ගන්නවා. ගලක් උඩ තියාගෙන තව ගලකින් අඹරලා. දැන් මේ ගුලිය හදලා පැත්තකින් තිබ්බහම මේක හැම තැනම තෙතයි. ඒ ගුලිය කඩලා බැලුවොත් තැනිතැන බැලුවොත් තෙත නැති එකම තැනක්වත් නැහැ. හැබැයි ගුලියෙන් තෙත අහකට වෑසෙන්නේත් නැහැ. මෙන්න මෙහෙම උපමාවක් බලාගෙන අන්නේ ගුලියේ තිබෙන වෑසෙන්නේ නැති අසක් මුල්ලක් නැලේ තෙතෙන් පිරලා තියෙන ස්වභාවය මොකද්ද? ඒ වගේ මේ ශාරීරියේ ධාන සුවේන් තෙවිලා හැමතැනම තමන්ට වැටහෙනවා අසක් මුල්ලක් නැර ධාන සුවේන් පීතියෙන් පිනා ගිහිල්ලා ඒ සුවේ පිරලා තියෙන හැටි වැටහෙනවා බොහෝම නිශ්චලව. මෙන්න මෙහෙම වැටහීමක් එයි. එතකොට දැනගන්න ප්‍රථම ධානයේ ස්වභාවය ඔන්නෝකයි කියලා. මේ බුදුරජාණන් වහන්සේ ප්‍රථම ධානයේ දුන්න හැටි ඔහමයි. අදේ බුදුරජාණන් වහන්සේ දේශනා කළ මාධ්‍ය පැත්තකට දාලා සමහර අය තර්කවාද කරමින් උද්දාම වෙමින් මට පුළුවන් ඕන කෙනෙක් පැය භාගෙන් ප්‍රථම ධානයට ගන්න, ද්විතිය ධානයට ගන්න, පැය දෙකකින් චතුර්ථ අධ්‍යායයට ගන්න. මෙහෙම මහා තත්ත්වකම් කියනවා. ඒ මොකද්ද කියලා බැලුවාම ඔය බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ಜಾති එකක් නෙමෙයි මේ කියන්නේ. දැන් හිතන්නකෝ නාහේ ළඟ නාහේලාට හිත තියාගෙන ඉන්න කොහොස්ම ටිකක් ඇද ඇද නාහේ නලියන්න වෙයි. අනේ තර්ව සමාධියට ආවා. ඔය කී කෙනාගේ මත. ඊට පස්සේ බලන්නකෝ මේ ඇහි බෑම ළඟට හිත තියාගෙන ඉන්නකෝ. ඇහි බෑම ළඟ නලියන්න වෙයි. එතන ද්විතිය ධානයේ හරිය. ඊට පස්සේ නලලට හිත තියා ඉන්නකෝ. නලල හිරි වැටලා වාගේයි. ආයි තෘතිය අධ්‍යායයට ආවා. ඊට පස්සේ ඉස්මුදුනට හිත තියා ගන්නකෝ. ඉස්මුදුනට හිරි වැටලා අලියන්න පටන් ගන්න. එතන චතුර්ථ අධ්‍යායය. දැන් මේ જાතිය ධානව වක් කරන අය ඉන්නවා. හැබැයි බුදු පියාණන් වහන්සේ දේශනා කරපු කොතනකවත් අංශු මාත්‍රයක්වත් ඔහොම දෙයන් ගැන කතා කරලා දේශනා කරපු තැනක් නැහැ. මේකේ කියලාගේ මත. එන බුදුරන් වහන්සේ දේශනා කරපු ප්‍රථම අධ්‍යානිය තමයි අපි විශ්ලේෂලා කිව්වේ. උන්වහන්සේම දුන උපමාව ත්‍රිපිටකයේ තියෙන දහම් උපමාව. ඉතින් මේ විදිහට ඉන්නකොට ඉතෙල අධ්‍යක්ෂක නැති සමාධිය උට එනවා. ඒ චිත්ත සමාධිය හරි සාන්තයි ප්‍රණීතයි. ඊට පස්සේ අරමුණ නිහඬව හරි ඒතං සන්තං ඒතං පණීතං ආදී වශයෙන් සරකපු වාක්‍ය ගන්නේ නැතුව අර චිත්ත සාන්තියේ හිත තියලා නිහඬ වෙන්න පුළුවන් හැකියාවක් ලැබෙනවා. අන්න එතෙන්ටපත් වුණාම විවේකජම් පීතිසුඛං කියන වචනේ වෙනුවට සමාධිජම් සමාධිජම් පීතිසුඛං ဒုတိය ඥානං උපසප්පජ්ජ විහෙරති කියලා එනවා. සමාධියෙන් හටගත පීතිසුඛ ඊළඟට නැගින්නේ දෙවෙනි දහනට. අයර වචනේ සිහි කර කර ඉන්න ඕනේ නැහැ. නිවනේ නිදහසට හිත තියාගෙන ඉන්න පුළුවන් ආරමුණු කරලා. අන්න හිත තිබ්බ ගමන් මොකද වෙන්නේ? සමාධියෙන් ජනිත වෙන ප්‍රීතිසුඛේ හරිය බලවත්. මුළු ශාරීරියේ හැමතැනම විවේකයෙන් හටගත ප්‍රීතියයි සුඛයයි පිනා යනවා. විශාල ඒකාග්‍රතාවයක් දැනෙන්න පටන් ගන්නවා. ඒ දැනෙනකොට එක සිතිවිල්ලක්වත් නගන්න ඕනේ නැහැ. හැඟීමෙන්ම සමාධියේ ඉන්න පුළුවන්. නිදා ශාන්තියේ හිතනකොටම සමාධියේ ඉන්න පුළුවන්. මෙන්න මෙහෙම ස්වභාවයක් එනවා. බුදු පියාණන් වහන්සේ පෙන්නනවා ඒක දෙවෙනි දහනයි කියලා. ඒක දැනගන්න උපමාවක් දේශනා කරනවා. කොහොමද? මහා වැහි වැහැලා පායපු වෙලාවක යම්කිසි පොකුණක් ළඟට ගිහිල්ලා වැවක් ළඟට ගිහිල්ලා බලනකොට කට මට්ටමට පිරලා පේනවා ඒ ලිද පොකුණ. ඒකේ පිටින් බාහිරින් වතුර ගලාගෙන ඉන්නේ නැහැ. වහිර වතුර එකතු වෙන්නේ නැහැ. නිශ්චලයි. හැබැයි වතුර බහින්නේ නැහැ. කටමැට්ටමට නිශ්චලව පිහිල්ලා තියෙනවා පේනවා. යටින් උල්පත් වලින් අලුපාඩුව පුරවනවා ගෙනහල්ලා. වතුර බහින්නේ නැහැ. අමුතුවෙන් ඇරි වැහි වතුර එකතු වෙන්නේ නැහැ. අන්නේ වාගේ උපමාවක් පෙන්නලා කියනවා. ඒ කායිකත්වයේ හරියට අර පොකුණන අර ලිඳන එයි පිටවු මේ මානසිකත්වයේ ලිද පිරිච්ච වතුර වාගේ අමුතුවෙන් පුරවන්න දෙයක් නැහැ. අභ්‍යන්තර උල්පතෙන් පිරිපිරි එනවා වාගේ නිශ්චල වෙන නැగిලා එනවා වාගේ නිවන සිහි කරපුව හැඟීමෙන්ම සමාධිය නැగిලා ඔන්න ඔය විදිහට වැටෙන්න පටන් ගන්නවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මෙන්න මෙහෙමයි දෙවෙනි ධ්‍යාන වැටෙන්නේ. මේ ආර්යෝ ලබන ද්විතීයික ධ්‍යානයේ වැටෙන හැටි ඊට පස්සේ වෙන්නනවා. ඒ ප්‍රීතිය අත්හැරලා ලැබෙන කායික වූ සුඛයක් තියෙනවා. ඒක වෙනම හඳුනාගත්ත හැකි. ඒ සුඛය හරි බලවත්. ප්‍රීතිය හැමිලේ මූණට වැඩි වැඩි හැඟීම් ඇති කර කර සතුට යලි යලි ඇති කරනවා රැලි නැగి නැగి. ඊට පස්සේ දකින්නවා ඒ ප්‍රීතිය නගන අරමුණත් අත්හැරියාම ආධ්‍යාත්මික සුඛයේ නිශ්චල සුඛයේ හිත දියා ඉන්න පුළුවන්. ඊටලා කොච්චර සාන්තද ප්‍රණීතද කියලා වැටහෙනවා. ඒ ප්‍රීතිය අත්හැරපුවාම ප්‍රීතියෙන් වෙන්වීමෙන් බොහොම උපේක්ෂා සහගතව විශාල සුඛ ස්වභාවයක මානසිකත්වයේ පිහිටලා බොහොම නිශ්චලතාවයෙන් පිටනකොට දැයිනවා. තමන්ගේ ශරීරය හරියට නෙළුම් මානිල් ආදී පොගුණක මැදක් ඇදිලා තියෙන නෙළුම් පොහට්ටුවක් මානිල් පොහට්ටුවක් වටෙන් වතුරෙන් වට කරලා තියෙන්නේ කොහොමද? මෙන්න මේ වගේ විශාල සුවේකින් වට කරලා තියෙනවා. තමන් ඉන්නේ කොහෙද කියලා බලපුවාම අහසක වට කරලා තියෙන සුවේෙන් මෙන්න මෙහෙම එකක් වැටහෙනවා. තමන්ගේ ශාරීරිය තියාගෙන ඉන්න උසහ වීරිය මුකුත් කරන්න ඕනේ නැති බව පේනවා. නෙළුම් පොහට්ටුව වතුරේම ශක්තියෙන් උඩට එසවිලා දරාගෙන තියෙනවා. වතුරේම වට වෙලා ඊවකර ශක්තිය තුලින්ම දරාගෙන ආකාශගතව නිශ්චලව තියෙනවා. වාගේ සාන්ත සුවකී මානසිකත්වයේ මේ කය පිහිටවාගෙන තියන්න පුළුවන් හැකියාවල් ලැබෙනවා. යම් වෙලාවට ඔළුව පාත් කෙරුවොත් ඕනකමින් එහෙම ආයිනේ තිබුණා වාගේ ඉස්සිලා හිටිනවා. ආයි පහත් වෙලා ඉන්න ඕනේ නැහැ. ඇඟෙන් උත්සාහයි වීරිය දෙන්න ඕනේ නැහැ. විශාල සුවේක ඔහොම ශක්තියකට ගෝචරලා හිටන් ඉස්සිලා පවතිනවා වාගේ නොනැමී පිහිටන ශරීරයක් නෙළුම් පොහට්ටුව තියෙනවා වාගේ දැයිනවා. අන්නේ ආකාරයෙන් දකින්නට පෙනා තුන්වැනි දහන තීරුම් ගන්න කියලා. හතරවෙනි දැහැන්ට ආපුහාම මුළු ශරීරයේ තියෙන්නේ කොහෙද කියලා බැලුවොත් තැනක් කියන්න බෑ. බරක් නෑ. අඟපසෙන් එකක්වත් පේන්නේ නෑ. තනි සුදු ආලෝකයකින් වැහිලා ගිහිල්ලා බුදුරජාණන් වහන්සේ උපමාවක් දේශනා කරනවා. සුදු රෙද්දක් අරගෙන ඉස මුදුනේ ඉඳන් දෙපතුලට වැහුවොත් අඟපසක වැහෙන්න පෙනෙන්නේ කොහොමද? අන්න ඒ වගේ තමයි චතුර්ථ ධානයේදී කය පෙනෙන්නේ. මේ බුදු පියාණන් වහන්සේ දේශනා කළ ධ්‍යාන ලක්ෂණ මෙයා ත්‍රිපිටකයේ කීප පොතක දේශනා කරලා තියෙනවා. ඒවා දැක්කට පස්සේ දකින්නවා ඒකාන්තයෙන් බුදු පියාණන් වහන්සේ දේශනා කළ ධර්ම සත්‍යයිනේ. ඒවා ඒ ආකාරයෙන්ම සිද්ධ වෙනවනේ. ඒ ආකාරයෙන්ම කිසි ගහක් වෙනස් නැතුව වැටෙනවනේ කියලා. ඒ දෙහන් අධ්‍යක්ෂණං ඒකාන්තයෙන් පේනවා දැයිනෝ. ඉතින් ඔය ආකාරයෙන් කාගේවත් උපදෙස් ගන්න දෙයක් නැහැ. හැබැයි වරද්දා නැතුව මුල හදාගත්තා නම් අගට යනකන් සුද්ධ වෙලා ලස්සනට එනවා. හැබැයි පොඩ්ඩක් එනට අං වෙන අයට ඔය වැඩේ කරන්න බෑ. ඊට පස්සේ මොකද වෙන්නේ? ඒගොල්ල තමයි දුටු ගැමුණු රජුරෝ, පරාක්‍රම බාහු රජුරෝ, වික්‍රම බාහු රජුරෝ, නැත්නම් ඒ කාලේ හිටපු පුරෝහිතලා, මහා බ්‍රාහ්මයා, ඌවයි කට්ටිය තමයි ඉන්නේ. ඊට පස්සේ අන්තිමට පත් වෙලා අන්තිම මොකද කරන්නේ? පාස පැත්තෙන් ගාටණ්ඩ වෙනකම් පැත්ත වැටිලා ඒගොල්ලෝ හදන්න බෑ. ওই දෘෂ්ටි වල කා වැදිලා විවිධාකාර විපෘති කර කර ඉන්නවා. ඉතින් වරද්දා ගන්න නැතුව යනවා නම් පළමුව හොඳට සුද්ධ ඇතුව මේ නිවන් මඟ පාදා ගන්න. නිවන් මඟ පාදා ගැනීමේ ප්‍රඥාව ඒටිය කරගෙන වලත් දැහන් ගැන හිතන්න දෙයක් නැහැ කියලා බුදුරන් වහන්සේ දේශනා කරනවා. දැහන් තියෙන ඉහාත්ම සුඛ විහරණයට නිවන් දකින්න අවශ්‍ය වෙන ප්‍රඥාව. ප්‍රඥාවෙන් දහම් වටහා ගන්න අවබෝධ කරන්ඩ අරිහත්ත්වයට පත් වෙනකන් යන්නත් ඒ දිගත් ඇති. එහෙනම් දැහන් වලින් කරන්නේ මොකද්ද? තමන් විසින් ඉහාත්ම සුඛ විහරණේ ලබන එක. ඒක ඊතරම් උසස් වේලා ගණන් ගන්න දෙයක් නෙවෙයි. ඉතින් ওই ටික තෝරාගෙන කටයුතු කරන්න බුදුරන් වහන්සේ පරීක්ෂණයක් කරන්න කියලා තමා කිරි සල්ලේක කරනවා කියලා එකට කියන්නේ. එකින් එක සලා හරිනවා. මොනවද සලා හරින්නේ? ලෝභයේ සලා හරින්නේ, ද්වේෂයේ සලා හරින්නේ, මෝහයේ සලා හරින්නේ. තමන්ට මොනවද එන්නේ සිතවිලි? විමර්ශනය කරන්න. අන්න විමර්ශනය කරනකොට තමන්ට තේරෙයි මේ රාග සිතවිලිනේ, මේ ද්වේෂ සිතවිලිනේ, මේක නැగి නැగి එන්නේ. මට කරන්න තියෙනවා වැඩක්. භාවනා කර කර ඉන්න එක නෙමෙයි ඔය තියෙන කරන්න කිව්ව වැඩේ. සලා හරින්න. මෙන්න මේ සිතවිලි ඇයි මට නැගෙන්නේ? මොනවා හොඳයි කියලා හිතාද මේ රාගේ නැගෙන්නේ? ඊ අරමුණ මෙනෙහි කරලා බලන්න. යලි යලි එක අනිච්ච වශයෙන්, දුක්ඛ වශයෙන්, අනාත්ම වශයෙන් මෙනෙහි කරන්න. අසාරයි කියලා දකින්න. එතකොට එකින් එක දෙක අත්හැරලා අත්හැරනහම දැනගන්න එකින් එක රාග මාත්‍රේ මාත්‍රේ මං සලා හරිනවා. අන්න බුදුරන් වහන්සේ දේශනා කළා සල්ලි එක කරන්න ඔය විදිහට අරිහත්ත්වයට නිකන් කරගෙන යන්න කියලා. මෙන්න බුදුරන් වහන්සේ අපිට කරන්න කිව්ව වැඩි. ඒක පැත්තකින් තියලා යෝගීන්ගේ භාවනා කරන ලැහැත් උනාට පස්සේ අතල බං වෙනවා. ඔය වේවා කරන්න දෙයක් නැහැ. මේවා નિરાයාසින් ලැබෙනවා. ඔය විදිහට කාගේ දේශ සල්ලි එක කරනවා කියන්නේ එකින් එක දැන දැන සලාහන කොට નિરાයාසයෙන් ඉඳගත් වෙලාවක ඔය සමාධියට එනවා. ඔකට මහන්සි වෙන්න දෙයක් නැහැ. ආවයි කියලා උද්දාම වෙන්න දෙයක්වත් නැහැ. ඊට පස්සේ දකිනවා පහසුවෙන් සැහැල්ලුවෙන් මේ ආරි ධර්මයේ තුලදී යම්කිසි ධානයක් ගැන දේශනා කළාද ඒ ධානය මට යන්න පුළුවන්. නමුත් ඒක මල ගන්න දෙයක් නැහැ. අන්න සමන්ත මොක වැටෙයි. යමක් කළ යුතුද කාගේ දේශ මොහ සලා හැරිය යුතුයි කියලා වෙනකම් ඒ සඳහා මම උත්සාහ කළ යුතුයි. අන්න එක ගත්තාම විදර්ශනා වැඩෙනවා එතනින්. ඔඩිය කරගන්න උත්සාහ කරන්න සමත විදර්ශනා කොමත් වෙලෙ ඊට පස්සේ.